ගරු අජිත් පී පෙරා මතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අධ්‍යාපන අමාත්‍යාංශය මේ රජයේ යටතේ ඉතාම හොඳින් වැඩ කරන ඒ වගේම ප්‍රශංසාවට ලක් වෙලා තිබෙන අමාත්‍යාංශය අඩුපාඩු නැතුව නෙමෙයි, නමුත් සාපේක්ෂව ඉතාම හොඳ මට්ටමකට අමාත්‍යාංශයේ කටයුතු සිද්ධ වෙනවා. නිසා ගරු අමාත්‍ය අඛිල විරාජ් කාර්යවසම් මැතිතුමාටත් ගරු නියෝජ්‍ය මැතිතුමාටත් අපේ ස්තුතිය පිරිනමන්න ඕනේ. එම් ලේකම්තුමා ප්‍රමුඛ සියලුම නිලධාරී මණ්ඩලයට මේ රටේ ජනතාවගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම සඳහා ඒ කරගෙන යන වැඩපිළිවෙල පිළිබඳව අපේ ස්තුතිය පිරිනැමීමට අපි සූදානම්. ඒ වගේම මේ රජය යටතේ මේ රටේ පාසල් අධ්‍යාපනය නගා සිටවීම සඳහා ඉදිරිපත් කරන ලද ළඟම පාසල හොඳම පාසල පිළිබඳ ව්‍යාපෘති යටතේ ඒ මුළු රටේම ප්‍රධාන ව්‍යාපෘතිය ආරම්භක අවස්ථාව සඳහා තෝරගත්තේ මගේ ආසනේ බණ්ඩාරගම රමුක්කන විද්‍යාලෝක විද්‍යාලය. එම පාසල සම්පූර්ණයෙන්ම ගොඩනගලා නවීන ජාත්‍යන්තර පහසුකම් සහිත ආදර්ශමත් පාසලක් බවට පත් කිරීමට ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අඛිල විරාජ් කාර්යවසම් මැතිතුමා අපේ ඇමතිතුමා එකඟ වුණා. ඒ පිළිබඳව දැන්ටමත් පළමු අදියර සඳහා අපට අනුමැතිය ලබා දීලා ටෙන්ඩර් කැඳවලා තිබෙනු. මේ කටයුත්ත ඉක්මන් කරගන්නත් දෙවන අදියර සඳහා ඉක්මනින් අනුමැතිය ලබා දෙන්නත් කටයුතු කරන්න කියලා මම විශේෂයෙන්ම ඉල්ලා හිටිනවා. මොකද බණ්ඩාරගම ප්‍රදේශයට දෙවැනි ජාතික පාසලක අවශ්‍යතාවය තිබෙනවා. ඒ වගේම ඒ අලුතෙන් ඉදිකරන රම්මුක්කර විද්‍යාලෝක විද්‍යාලය දැනට ඉතාම කුඩා පාසලක මට්ටමේ තිබෙන්නේ, එය ජාතික පාසලක් ලෙස පිළිගැනීම සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර දෙන ලෙසටද මම ඉල්ලා හිටිනවා. ඒ වගේම අඩුම ගාන ඊළඟ වසර තුල පළමු සහ දෙවන අදියර දෙකම අවසන් කර ගැනීම සඳහා මං සහාය අපේක්ෂා කරනවා. මං විශ්වාස කරනවා මුළු රටේම ව්‍යාපෘති ආරම්භ කරපු තැන ඒ වගේම ඉතාම සුවිශේෂ හේතුන් මත මේ ව්‍යාපෘතිය මා වෙත ලබා දුන්න බව ගෞරව මුතුමත් දන්නවා. ඒ නිසා ඒ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට විශේෂයෙන් බණ්ඩාරගම ජනතාවට ලැබෙන තිළිණයක් ලෙස ඒ කටයුත්ත සම්පූර්ණයෙන් අවසන් කර දෙන්න කියලා ඒ සඳහා අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන කෙසේ හෝ සම්පූර්ණ වශයෙන් ලබා දෙන්න කියලා මම ඉල්ලා හිටිනවා. මෙතෙක් ලබා දුන් සහාය පිළිබඳ මගේ ස්තුතිය පළ කරමි. ඒ වගේම අපේ අමාත්‍යංශයේ මේ අධ්‍යාපන අමාත්‍යංශයේ කටයුතු පිළිබඳව ඒ බොහෝ හොඳ අතර එක් වැදගත් යෝජනාවක් තිබුණා, මේ පරිගණක ටැබ් ලබා දීම පිළිබඳ. මේ පිළිබඳව බොහෝ දෙනා වගකීම් විරහිතව කතා කර. බොහෝ දෙනෙක් දකින්නේ පරිගණකයක් ලබා දීම, ටැබ් එකක් ලබා දීම මේ අනවශ්‍ය දෙයක් හැටියට. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලෝකේ වෙනස් වෙලා තිබෙනවා, ලෝකේ අධ්‍යාපන ක්‍රමවේදයන් වෙනස් වෙලා තිබෙනවා, දැනුම ලබා දෙන ක්‍රමවේදයන් වෙනස් වෙලා තිබෙනවා. එනිසා පරිගණකයට හුරු වීම, පරිගණකය මත පදනම් වූ අධ්‍යාපනය ලබා දීම ඉතාම නිවැරදි ඉදිරි දැක්මක්. බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ මේ පරිගණකයක් දරුවන්ට දුන්නාම එකකින් Facebook එකට යන්න පුළුවන්, Twitter එකට යන්න පුළුවන්, Instagram එකට යන්න පුළුවන්, මේ ළමයි මෙලෝ දෙයක් නොකර පරිගණකයටම ඇබ්බැහි වෙයි කියලා. නමුත් බොහෝ දෙනෙක් නොදන්න දේ තමයි අපි ලබා දෙන මේ ටැබ් පරිගණකයත් සමගම ඒ පරිගණකය තුළට ඒ දරුවන්ගේ විෂය නිර්දේශය, ඒ වගේම ඒ විෂය නිර්දේශ රදාර බාහිර කියවීම් පොත් ඇතුළු ඒ විෂය මූලික අන්තර්ගතය සහිතවයි අපි ඒ දරුවන්ට ඒ ප්‍රවේශය ලබල දෙන්නේ. එතකොට මේ ටැබ් පරිගණකය මගින් වෙන්නේ ඒ පාසලේ පන්ති කාමරයේ අධ්‍යාපනයේ හදාරන දරුවාගේ ජීවිතේ පහසු වෙන එක. ඒ වගේම බාහිර කියවීම් වලට තියෙන ප්‍රවේශය වැඩි වෙන එක. ඒ වගේම මේ විෂය මූලික අභ්‍යාස කරන්න අවශ්‍ය ඉඩකඩ වැඩි වෙන එක. අද ලෝකයේ ජාත්‍යන්තර මට්ටමේ විභාගයන් බොහොමයක්. සම්පූර්ණ විභාගයේ හෝ එයින් වැදගත් කොටසක් පරිගණක මත පදනම්ව සිදු කරනවා. තමන්ගේ පෞද්ගලික පරිගණකයේ පාවිච්චි කරලා හෝ විවාහ මධ්‍යස්ථානයේ පරිගණකයේ පාවිච්චි කරලා පිළිතුරු ලියන්නට විවාහක වලට මුහුණ දෙන්නට අද අවස්ථාව ලබා දීලා තියෙනවා. අද පෞද්ගලික අංශයේ ව්‍යාපාර සියල්ලම සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ පරිගණක මතයි. ඒ වගේම කරු නියෝජ කතානායකතුමනි, රාජ්‍ය අංශයත් අද ඉතාම වේගෙන් පරිගණක මත පදනම් වෙච්ච ක්‍රමවේදයන්ට යනවා.
බුදුමා
අපි කතා කරන්නේ
සූර්ය ශක්තිය මෙගවොට් 100ක් දුන්නා අපේ පාසල් වලටත් උදව් කරනවා.
එහෙමයි කරු කතානායකතුමනි, අපි මේ ටැප් පරිගණක පිළිබඳ ඒ ඇතිවිලා තියෙන දුර්මතය නැති කරන්න අපි කටයුතු කළ යුතුයි. මේ හරහා දරුවන් මොහත් වෙනවා, දරුවන් ශක්තිමත් වෙනවා, දරුවන්ගේ අනාගතයට හුරු කිරීමක් වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ මුදලෙන් පරිගණකයක් අරන් දෙන්න බැරි දෙමව්පියන්ගේ දරුවන්ට භාෂා ඥානය වැඩි වෙනවා, ඉංග්‍රීසි භාෂා ඥානය වැඩි වෙනවා. ඒ වගේම ලෝකයේ දැනුම තමන්ගේ ඉදිරියට එනවා. ඒ නිසා අපි සතුටු වෙනවා ඒ කාරණේ ගැන. ඒ වගේම මම ජාතික අධ්‍යාපන සේවක සංගමේ සභාපතිවරයා, අපේ වෘත්ති සමිතියේ කටයුතුවලදී ගරු ඇමතුමත් නියෝජ්‍ය ඇමතුමත් කාර්ය මණ්ඩලයත් ලබා දෙන ඒ සහාය මතක් කරනවා. ඒ වගේම තාමත් දේශපාලන පරිගැනීම් වලට ලක්වෙච්ච වසර 20ක් තිස්සේ දුක් විඳපු එක්සත් ජාතික පාක්ෂිකයාගේ ප්‍රශ්නවලට අවසාන විසඳුමක් ලැබිලා නැහැ. එක කොටසකට සහන ලැබුණා, වැටුප් වර්ධක ලැබුණා. නමුත් වඩාත් බරපතල ලෙස පීඩාවට පත්වෙච්ච, වඩාත් බරපතල සහන ලැබීමට නිර්දේශලා තියෙන අධ්‍යාපන සේවකයන්ගේ ප්‍රශ්න තාමත් විසඳිලා නැහැ. එය ඉක්මනින්ම විසඳීමට අවශ්‍ය පියවර ගනු ඇතයි කියලා අපි අපේක්ෂා කරනවා. ඒ වගේම රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් මේ කාරණය පිළිබඳව ප්‍රමුඛතාවයක් දීලා කටයුතු කර යුතුයි කියලා මම කියයි. කාලේවරු ජෝජ් කතරගතුමනි,
කාලේ නම් අවශ්‍යයි.
ඔබතුමා සඳහන් කළා සූර්ය බලය පිළිබඳ. මේ සූර්ය බලය පිළිබඳ ප්‍රශ්නේදී ඔබතුමා දන්නවා අපි සූර්ය බලයෙන් මෙගාවොට් 100ක් ජාතික පද්ධතියට වසරක් තුල සැපෙවුවා. උමාවෙන් ලබා දෙන්නේ මෙගාවොට් 120යි. අද ලෝකයේ මේ නවීන ක්‍රමවේදයන් තුල පුනර්ජනනීය බලශක්ති භාවිතයට විශාල වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒ වගේම සූර්ය බලය ඉතා වටිනා, ඉතා පහසු බලශක්ති මූලාශ්‍රය බවට පත් වෙලා තිබෙනවා. අද ඒ ආර්ථික වශයෙන් ඵලදායි. දැන් අපේ රටේ විශාලතම ගොඩනැගිලි ප්‍රමාණයක් තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය සතුවයි. මේ අධ්‍යාපන අමාත්‍යාංශය සතු ගොඩනැගිලි සියල්ලම වාගේ සූර්ය බලය උත්පාදනය කිරීමට හැකි ඉතාම මේ සරල ආකෘතියෙන් යුතු වහලයක්, සංකීර්ණතාවයක් නැති ඵල දෙකට තියෙන වහල. දැන් මේ වහල පාවිච්චි කරලා සූර්ය බලය උත්පාදනය කරන්න පුළුවන්. ඒ සඳහා වූ වැඩපිළිවෙළක අවශ්‍යතාවය තියෙන එක පැත්තකින් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ආදායමක් උපය ගන්න පුළුවන්. ඒ වගේම රටට විශාල පරිසර හිතකාමී ශක්තියක් ලැබෙනවා. ඒ නිසා ගරු නියෝජ කතානායකතුමනි, ඔබතුමත් බොහොම උනන්දුයි පුනර්ජනනීය බලශක්තිය පිළිබඳවත්, ඒ වගේම මේ දරණීය සංවර්ධනය පිළිබඳවත්. නිසා අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ පාසල්වල වහලවත් සූර්ය බල සංග්‍රාමයට උපයෝග කර ගැනීමට විශේෂිත වැඩපිළිවෙළක් යොදායි කියන අපේක්ෂාවෙන් යුතුව මම නතර වෙනවා. බොහොම ස්තුතියි.
ගරු විජිත බේරුකොඩ මන්ත්‍රීතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2018 වර්ෂයේ වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අයවැය, විශේෂ අධ්‍යාපන වැය ශීර්ෂය සාකච්ඡාවට ගැනෙන මේ මොහොතේ අදහස් කීපයක් ඉදිරිපත් කිරීමට ලැබීම ගැන සතුටු වෙනවා. අපි කතා කළ යුතු කතා කරන අමාත්‍යාංශ අතරේ බෙහෙවින් වැදගත් අමාත්‍යාංශයක් විදියට අධ්‍යාපන අමාත්‍යාංශය අපිට සඳහන් කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපි දන්නවා ඕනෑම ජන සමාජයක අතිශය වැදගත් හා ඉතාම සංවේදී කාරණයක් විදියට මේ අධ්‍යාපනය වැදගත්කම අර්ථ දක්වන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය නැත්නම් නොමිලේ අධ්‍යාපනය පළමු වසරේ ඉඳලා විශ්වවිද්‍යාලය දක්වා අපේ රටේ ජනතාවට ලැබෙනවා. ඒ අධ්‍යාපනයේ තියෙන වැදගත්කම නිසා තමයි මේ අනිවාර්ය අධ්‍යාපනය ඇති කරලා තියෙන්නේ. තන්නංගර ඇමතිතුමා එවගේ EW අධිකාරම් වැනි විද්වතුන් අධ්‍යාපනයේ තියෙන වැදගත්කම තේරුම් ගත්ත නිසා තමයි මේ නිදහස් අධ්‍යාපනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළා තියෙන්නේ. අපි දන්නවා 1977 වර්ෂයේ වෙනකම් මෙරටේ රජයේ පාසල් හා ආධාර ලබන පාසල් තිබුණේ 1977න් පස්සේ නිදහස් වෙළඳ ආර්ථිකයත් එක්ක අපි දන්නවා විෂය නිර්දේශ වෙනස් වුණා. වෙනස් වෙන සමාජ ආර්ථික පරිසරයට ගැලපෙන විදිහට විෂය නිර්දේශ සංකීර්ණ වුණා. බොහෝ වෙලාවට දරුවන්ට ඉගෙන ගන්න වෙලා තිබුණේ දෙමව්පියන්ට විශේෂයෙන්ම දෙමව්පියන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීම සඳහා. සමහරවිට දරුවාට තියෙන වෙන හැකියාවක් දක්ෂතාවයක් නමුත් දෙමව්පියන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න ගියාම සමහරට මේ සංකීර්ණ විෂය නිර්දේශයන් එක දරුවන්ට නොගැලපීමක් තිබුණා. මේ නිසා තමයි පුද්ගලික අධ්‍යාපනයට යොමු වෙන්නට සිද්ධ වුණේ. අද අපි නිදහස් අධ්‍යාපනය ගැන කතා කරත් විශේෂයෙන් අද සමාජයේ උපකාරක පන්ති ඇතුළු පෞද්ගලික අධ්‍යාපනයත් බෙහෙවින්ම ප්‍රචලිත වෙලා තියෙනවා. ඒ අධ්‍යාපනයේ වැදගත්කම නිසා අපි දන්නවා මේ අමාත්‍යාංශයට අධ්‍යාපන අමාත්‍යාංශයට විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරනවා. මොකද පහුගිය කාලේ අපි දැක්කා මේ රටේ විශ්වවිද්‍යාල මහාචාර්යවරු විද්වතුන් ඇතුළු පිරිසක් රටේ අධ්‍යාපනය ඒ රටේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් නිසා අධ්‍යාපනය සඳහා වෙන් කරන්න ඕන මුදල 6% දක්වා වෙන් කරන්න ඕනි කියලා විශාල උද්ඝෝෂණයක් රට තුළ ක්‍රියාත්මක වුණා. ඒ ප්‍රතිඵලයක් විදිහට දේශපාලන බලපිරලියක් තුළින් විශාල මුදලක් අධ්‍යාපනය ලැබලා දෙනවා කියන කාරණේ ඉස්මතු වුණා. කොහොම වුණත් 2016 අවුරුද්දේ අපි දන්නවා විශාල මුදලක් අධ්‍යාපනය සඳහා වෙන් කළා තිබුණා. වෙන් කරපු මුදල තමයි රුපියල් බිලියන 203. ඇත්තටම අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබිලා තියෙන්නේ බිලියන 65. එතකොට අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගතිය 32%. ඉතින් අරතරම් උද්ඝෝෂණයක් කරලා අධ්‍යාපනයට 6% වෙන් කරන්න කියලා ශාල වැඩපිළිවෙලක් ගෙනහිල්ලා අවසානයේ අමාත්‍යාංශයෙන් වෙන් කරපු අමාත්‍යාංශයට වෙන් කරපු මුදල තව සුළු ප්‍රමාණයක් තමයි ලැබිලා තියෙන්නේ. හැබැයි ඒ ටික වියදම් කරලා තියෙනවා. ප්‍රගතිය 32%ක් බවට පත් වෙලා තියෙනවා 2016 අවුරුදු. දැන් විගණකාධිපති දෙපාර්තමේන්තුවෙත් ඉදිරිපත් කරපු වාර්තාවකක් තියෙනවා. 2016 වර්ෂයේ රුපියල් බිලියන 121ක් ලෙස දක්වා ඇති අධ්‍යාපන අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම සත්‍ය පුනරාවර්තන වියදමක් නොවීම කියලා විගණන වාර්තාවෙත් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය අපි දන්නවා විශාල වැඩ කොටසක් කරනවා. ඒ වගේම මේ වර්ෂයේ යෝජනා ගණනාවක් තියෙනවා ඉදිරිපත් කරන්නට. මම හිතන්නේ ක්‍රියාත්මක කරන්නට 13 වසරක අධ්‍යාපනය සඳහා විභාග ඇගයීම් ප්‍රභේද ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු ඒ වගේම ගුරුවරුන් අඛණ්ඩව පුහුණු කිරීම සඳහාත් ජාත්‍යන්තර ප්‍රමිතියට ඇගයීම් සහ විභාග පැවැත්වීම සඳහාත් ඒ වගේම ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු පුහුණු කිරීම ඒ වගේම අනාගත රැකියා සඳහා ශිෂ්‍යන් සූදානම් කිරීම වැනි සාධනීය යෝජනා කිහිපයක් තියෙනවා. නමුත් ඒ යෝජනා අපි ප්‍රාර්ථනා කරනවා මේ සියල්ල සාර්ථක වෙන්න කියලා. මොකද මේ රටේ අනාගතය වෙනුවෙන් මේ රටේ දරුවන් වෙනුවෙන් ඒ අයගේ අනාගතය සකස් කිරීම වෙනුවෙන් වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය. නමුත් අපේ නලින්ද ජයතිස්ස ගරු මන්ත්‍රීතුමා සඳහන් කරා මේ ටැබ් ලබා දීම පිළිබඳව. ඉතින් මම හිතන්නේ අධ්‍යාපන ඇමතිතුමා මතක් කළ ලබන අවුරුද්දේ ජනවාරි වෙනකොට ඒ ටැබ් ලැබලා දෙනවා කියන කාරණේ. ඉතින් අපි ඒක විශ්වාස කරනවා. මොකද නමුත් ප්‍රශ්නයක් තියෙන්නේ මේ අවුරුද්දේ මේ වෙනකන් තාම ලැබිලා නැති කාරණේක. අනිත් එක අපි දන්නවා මේ අධ්‍යාපනයේ තියෙන අදාළත්වය පිළිබඳව. මොකද අධ්‍යාපනය කියන එක වර්තමාන සමාජ ආර්ථික පරිසරයට විතරක් නෙමෙයි විශේෂයෙන්ම රටේ අනාගතය වෙනුවෙන් මේ වර්තමානයේ අධ්‍යාපනය සකස් වෙන්නට ඕන. අද ශ්‍රම වෙළඳ පොළ බැලුවම ජාතික මට්ටමේ ශ්‍රම වෙළඳ පොළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අන්තර්ජාතික වශයෙන් ශ්‍රම වෙළඳ පොළ වෙන්න පුළුවන්. ඒ ශ්‍රම වෙළඳ පොළට අවශ්‍ය වන දරුවන් අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් බිහි වෙනවද කියන එක ප්‍රධාන ප්‍රශ්නයක්. මේ ජාතික ආර්ථික දේහයට අපේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහි කරන නිමිවස්තුන් උරාගන්නේ නැහැ. මේ නිසා ඒ අධ්‍යාපනයේ විෂය නිර්දේශ සහ විෂයමාලාව නවීකරණය කරලා අලුත් ලෝකයට ගැලපෙන විදිහට මේ අධ්‍යාපනය සකස් වෙන්න ඕනි. අපි දකිනවා ඉතිහාසයේ දැන්ට වසර 50කට පෙර බාලාංශය නැත්තම් පළවෙනි ශ්‍රේණියේ දරුව පාවිච්චි කරේ ගල්කූර ගල්ලෑ. අද ඒ වෙනුවට අවශ්‍ය වෙනවා, මොකද මුළු ලෝකෙම තමන් ළඟට ගෙන්න ගන්න පුළුවන්, ඒ තොරතුරු ඒකරාශි කරගන්න පුළුවන් iPhone වගේ ඒ ඩිජිටල් උපකරණ අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේම ගුරුවරයාගේ පාවිච්චි කරපු කළුලෑල්ල වෙනුවට අපි දකිනවා, මොකද අන්තර් ක්‍රියාකාරීත්ව සුදු පුවරුව නැත්තම් ස්මාර්ට් බෝඩ් වගේ උපකරණ, මේ තුළින් ගුරුවරයාට සහ ශිෂ්‍යයාට සාමූහික විශාල විස්කම් දස්කම් පෙන්වන්න පුළුවන්කම ලැබෙනවා. අනිත් එක පුස්තකාල පාවිච්චි කරනවා වෙනුවට විශේෂයෙන්ම ජංගම දුරකථනය හරහා අපිට ඇඟිලි තුඩු වලින් මං හිතන්නේ අපිට ඒවා පරිහරණය කරලා ලෝකේ පුරා තියෙන දැනුම අලුතින් ලෝකේ දකින්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ යම් යම් වැඩපිළිවෙළක් මම හිතන්නේ ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ යෝජනා කරලා තියෙනවා. අපි ඇත්තටම සතුටු වෙනවා ඒක සාර්ථක වුණොත්, සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා නම් අපේ රටේ අනාගතය වෙනුවෙන් අපේ දරුවන් සූදානම් කිරීම පුළුවන් වෙයි කියන කාරණා. හැබැයි අපේ අධ්‍යාපන ක්‍රමේ දිහා බැලුවම මේ අධ්‍යාපනයෙන් අපි විෂය කරුණු වලින් පෝෂණය වුණු බුද්ධිමත් මනසක් විතරක් නෙමෙයි, ඒ වගේම දරුවන් වර්තමාන සහ අනාගත අභියෝග ජයගන්න පුළුවන් ඒ සමාජ ආර්ථික පරිසරයට ගැලපෙන තාක්ෂණික විද්‍යාත්මක දැනුම විතරක් ලබා ගැනීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අද අපේ රටට අවශ්‍ය දරුවන්ට විනයගරුක සමාජයක් බිහි කරන්න අවශ්‍ය විනය, ඒ වගේම යහපත් ගුණාංග මේ පාසල් පද්ධති තුළ ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි දකිනවා සමහර සිද්ධි වලින් සමාජ දිහා බැලුවම, සමහර පාසල් ක්‍රියාත්මක කරන දේවල් දිහා බැලුවම මේ පාසල තුලත් මේ සදාචාර සම්පන්න සමාජයක් බිහි කරන්න අවශ්‍ය වෙන බොහෝ ගුණාංග පාසල තුල සිදුවෙනවාද කියලා. පාසල් දරුවන් සමහර වෙලාවට සියදිවි හානි කරගන්න පෙළඹෙනවා. පාසලෙන් පාසලේ තියෙන ක්‍රියාදාමය නිසා පාසලෙන් දරුවන් ඈත් වෙනවා. ඉතින් ඒ නිසා අද වර්තමාන සමාජයේ දිහා බැලුවම පාසලෙන් ගුණ මට්ටමකින් හරි ඉගෙන ගන්න දරුවෝ තමයි කවදාහරි සමාජගත වෙන්නේ. එතකොට මේ පාසලෙන් ලබා ගන්න දැනුමත් අවබෝධයත් එක්ක සමාජගත වෙන දරුවා සමාජයේ යහපත් පුරවැසියෙක් විදිහට ජීවත් වෙනවාද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා සමාජ විශේෂයෙන්ම සාරධර්ම සමහර තැන්වල කඩා වැටිලා, ඒ වගේම සමාජයේ අපචාර සහ ශාල වශයෙන් අපයෝජන සිද්ධ වෙනවා. ඉතින් මේවා නිසා අධ්‍යාපනයේ පිළිබඳ අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. අධ්‍යාපන පද්ධතිය තුළ ඉගෙන ගන්න දරුවා හොඳ පුරවැසියෙක් විදිහට සමාජයට බිහි කරන්න නම් අර යහපත් ආකල්ප සහ ගුණධර්ම පිළිබඳව පාසල තුළින් ඒ පූර්වාදර්ශය ලබලද. ඒ වගේම විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යතුමාට මතක් කරන්නට ඕන, මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සමහර වෙලාවට එයම් අක්‍රමික
කාලේ නම් අවසන්
තව විනාඩියක් දෙකක් විද්‍යාපීඨ සඳහා ගුරුවරු බඳවා ගැනීමේදී සමහර වෙලාවට වැඩි සුදුසුකම් තියෙන අපේක්ෂකයෝ ඉදදී අඩු සුදුසුකම් ඉන්න අපේක්ෂක තෝරගන්න අවස්ථා
තියෙනවා.
එක දරුවෙක් තමන්ට වැඩි සුදුසුකම් තියෙන දරුවෙක් මේ විද්‍යාපීඨ ඒ පරීක්ෂණයට ගිහිල්ලා ඒ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙලා ඔහු ඇයව තේරුණේ නැහැ. මගේ ළඟටත් ආවා, මම ඒ වෙලාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමාට කතා කරා. ඉතින් හරි අමාරුවෙන් තමයි එතුමා අල්ලගත්තේ. ඉතින් එතුමා පස්සේ විද්‍යාපීඨ කොමසාරිස්තුමාට යොමු කරා. මම හිතන්නේ දෙමව්පියෝගීලා විද්‍යාපීඨ කොමසාරිස්තුමාත් හම්බුණා. මම අධ්‍යාපන ඇමතිතුමාටත් මේ ගැන මතක් කරා. එතුමාට මතකද නැද්ද දන්නේ මේ ලොබියේදී මතක් කරලා මම ඒ අභියාචන ඉදිරිපත් කරාම නම් මේක සාධාරණ ඉෂ්ට වෙනවා. මේ ළමයි විද්‍යාපීඨ වලට බඳවගන්නේ සාධාරණ කියලා මීට් එකක් දාලා දුන්නා අධ්‍යාපන විද්‍යාපීඨ කොමසාරිස්තුමාට යවන්න. මම මේක එතුමාට ෆැක්ස් කරලා ආවා. හැබැයි ඒ දරුවා දෙමව්පියොත් එක්ක ගිහිල්ලා අධ්‍යාපන අමාත්‍යාංශයේ මම හිතන්නේ විද්‍යාපීඨ කොමසාරිස්තුමත් එක්ක කතා කරලා, හැබැයි නිරන්තරවම කියලා තියන්නේ මේක සාධාරණ කරනවා, මේක වැඩි සුදුසුකම් තියෙන ඉහළ සුදුසුකම් තියෙන දරුවන්ට තමයි දෙන්නේ කියන කාරණේ. නමුත් මේ අය අන්තිමට බැරිම තැන මානව හිමිකම් ගිහිල්ලා තමයි ඒ දරුවට ඒ සාධාරණ ඉෂ්ට කරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා යම් යම් අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අධ්‍යාපන ඇමතුමා විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනි. සමහරලාට මේ වගේ වැඩි සුදුසුකම් ඉන්න දරුවෝ ඉද්දී ඊට වඩා අඩුසු සුසුකම් තියෙන දරුවෝ මේ ගුරුවරු විදිහට බඳව ගන්නවා. යේජම ගුරුවරු බඳවා ගැනීමේදී විනිවිද පෙනෙන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම වැදගත්. සයි වගේ අඩුපාඩු සිදු වෙනවා. ඒ නිසා ඔබතුමා මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලීම කරනවා.
පොඩි පැහැදිලි කිරීමක් මෙතුමාට කරන්න. නෑ උතන ගරු මන්තුමා උනේ අර සමහර විද්‍යාපීඨ තෝරගැනීමේදී අර දිස්ත්‍රික් කුසලතාවය සහ ජාතික කුසලතාවෙන් අරගෙන අපිට ගුරුවරු බෑ යවන්න දුෂ්කරම ප්‍රදේශවලට. අපි ගිය සැරේ ඒක යම් සංශෝධනයක් කරා. මොකද මේ අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙනුත් බර තැබීමක් කරා අර මේ ඉසෙට්ස්කෝ එක ගණනය කිරීමේදී. මොකද එහෙම නැතුව අපිට ඒ සමහර ප්‍රදේශවලට ගුරුවරු යවන්න බෑ. ඒකෙදි සමහර අය හිතනවා දිස්ත්‍රික් කුසලතාවෙන් ඉහළ මට්ටමේ තියෙනවා අපිට මේක ලැබුණ නෑ කියලා. හරියට අර මෙඩිකල් ෆැකල්ටිකට මොනරාගල දිස්ත්‍රික්කයේ එක කඩේම් ලකුණක් කොළඹ දිස්ත්‍රික්කයේ එක කඩේම් ලකුණක් අන්න ඒ ගැළපීමේදී තමයි ඔතන උනේ. නැතුව මේ කිසිම දශමයකවත් අපි එහෙම වුණොත් තියලා තියනවා නම් ඔබතුමා කියන්න අපි මේ එහෙම බඳවා ගැනීමේදී වෙන බල මැදිහත් වීමක් නැහැ. ඔන්න ඔය පඩලවිල්ල තමයි
තියෙන්නේ. හැබැයි
පොඩ්ඩකින් මගේ කාලේ නම් අවසන්.
තව මට පට
වෙලාවක් දෙන්න පුළුවන්
කමක් නැහැ. මේ ඒ දරුවා වඩා අඩු සුදුසුකම් තියෙන එකම පාසලේ ගිය දරුවෝ.
හොඳයි.
වෙන තුන් දෙනෙකුට ඒ ගුරුපත් වීම සඳහා ඒගොල්ලෝ තෝරගෙන තිබුණා. නමුත් වැඩි සුදුසුකම් තියෙන මේ දරුවා තේරුලා නැහැ. ඊට පස්සේ තමයි අමාත්‍යංශයට ගිහිල්ලා විද්‍යාපීඨ කොමසාරිස්තුමා හමු වෙලා සාකච්ඡා කරලා තියෙනවා. නමුත් එතනදී සාධාරණ ඉෂ්ට වෙලා නැහැ. මේක ෂේප් කළා යවන්න තමයි බලලා තියෙන්නේ. හැබැයි මානව හිමිකම් ගියාට පස්සේ දරුවාට ඒ සාධාරණ ඉෂ්ට වුණා. ඉතින් ඒ නිසා මේ දරුවන් අනවශ්‍ය විදියට පීඩනයටපත් කරන්න නැතුව පැහැදිලි විනිවිද දකින්න ක්‍රමවේදකින් ගුරුවරුන් තෝරගැනීමට කියන කරගන්න කියන මම යෝජනාව කරමින්.
හොඳයි.
ගරු කථානායකතුමා මගේ කතාව
සම්පූර්ණ කරලා දිවාහාරය සඳහා විනාඩි 15ක් වගේ කාලයක් තියෙන්නේ. ඔබතුමා දිගින් දිගටම උත්තර දෙන උත්තර
නෑ. මේක විවාදයක්නේ. එතකොට අපිට ඒ වෙලෙම උත්තර දී ගන්න පුළුවන් නේද?
ඔබතුමා මේ කාලය ඇතුලේ තමයි දෙන්න වෙන්නේ. හොඳයි. දැන් අපිට දිවාහාර සඳහා විනාඩි 15ක් තියෙන්නේ. අපිට කාලය කරුණා කර ගැනීම සඳහා හර්ෂන් රාජකරණ මන්ත්‍රීතුමාට කෙටි වේලාවක් ඉල එකම අලවතුල මන්ත්‍රීතුමාට දෙන්න පුළුවන්.
අපේ නියෝජක
ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද්ද?
රමතුමනි මම අහන්නේ දැන් එතුමා අහ ප්‍රශ්න අදාළවමයි.
ඒක විවාදයක්
නෙවෙයි. විවාදයක් නෙවෙයි, තප්පරයක්ද මේ අධ්‍යාපන සම්බන්ධ ප්‍රශ්නයක් නිසා. දැන් ගුරුවරු බඳවා ගැනීමේදී අර ගුරුවරු යන්නේ නැත්නම් ඈත පළාත් වලට ඔබතුමා යෝජනා කරනවා මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් බඳවා ගන්න. ඒක මේ తాවකාලික උත්තරයක්. ඇයි ඔය ක්‍රමයේදීම අනුගමනය කරන්න බැරි මේ පාසල් වල අනද්දෙන සේවකයන්? පාසල් මුරකරු කම්කරු වගේ බඳවා ගන්නකොට
හොඳයි. පැහැදිලි ගරු රාජකාරමතුමා
අර
අකිලමතුමා දැන් ඔබතුමාට ඔක්කොම එකතු කරලා හොඳ උත්තරයක් දෙන්න වෙනවා මේ හවස් වෙනකොට මට. මේ හොඳමයි.
බොහොම ස්තුතියි නියෝජ කතානායකතුමා, මගේ වෙලාව මට ලැබෙයි කියලා විශ්වාස කරනවා. බොහොමත් ස්තුතියි මේ අවස්ථාව ලබා දීම පිළිබඳ. විශේෂයෙන්ම අපේ යහපාලන රජයේ වැදගත්ම ශ්‍රේෂ්ඨයක් හැටියට අපි ප්‍රමුඛත්වය ලබා දෙන අධ්‍යාපන ශ්‍රේෂ්ඨය පිළිබඳ වචනයක් කතා කිරීමට හැකිවීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. අපි අධ්‍යාපනයකට මේ අයවැය ගත්තුතින්, ඒ වගේම මේ යහපාලන රජය ගත්තුතින් අපි මුලින්ම දැවැන්ත ප්‍රමුඛත්වයක් ලබා දීලා තියෙනවා. විශේෂයෙන් අඛිල විරාජ් කාර්යවසම් අමාත්‍යතුමාට, අපේ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා මේ රජය ඒ ලබා දෙන්න පුළුවන් උපරිම මුදල් ප්‍රමාණයක් අයවැයෙන් ලබා දීලා තියෙනවා. මීට වඩා ලබා දෙන්න පුළුවන් නම් කැමති ඇති. නමුත් අපි මේ රජයක් හැටියට විශාල අරමුදල් ප්‍රමාණයක් ලබා දීලා මම ඉතා සතුටු වෙනවා. ඒ අරමුදල් ප්‍රමාණයෙන්, ඒ ලැබෙන ප්‍රමාණයෙන් ලොකු විශ්වාසයක් ඇතිවන ආකාරයට මේ අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙවලා තියෙනවා. මම හිතන්නේ පෞගිය කාලේ අපි දැක්ක ප්‍රධානම ගැටලුවක් හැටියට තමයි අධ්‍යාපනය කෙරෙහි විශ්වාසයක් තිබෙන්නේ. අධ්‍යාපනය කෙරෙහි විභාගයකට ගියාම විභාගයක් ඉවරලා සාමාන්‍ය වෙන්න පුළුවන්, උසස් පෙළ වෙන්න පුළුවන්. මේ ඕනෑම විභාගයකට ගියාමත් විභාගයේ අවසන් වෙලා ගෙදරෙනකොට ප්‍රවෘත්තියේ තියෙන්නේ විභාගයේ ප්‍රශ්න පත්‍රවල තියෙන අඩුපාඩුකම්. හැබැයි දැන් අපිට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ඒ වගේම සමස්ත සමාජයට විශ්වාසයක් තියෙනවා මේ අධ්‍යාපනය පිළිබඳව ඒ ක්‍රමවේදයන් අනුගමනය කරලා තියෙනවා කියලා. ළමයෙක් එකේ පන්තියට ළමයෙක් දාගන්න ඉඳන් හයේ ශිෂ්‍යත්වය ඉඳන් ළමයෙක් දාගන්න ඒ වගේම විභාග පිළිබඳව මේ හැම දෙයක් පිළිබඳව යම් ක්‍රමවේදයකට වැඩ කටයුතු සිදුවෙනවා කියන එක මං හිතන්නේ සමාජයම පිළිගන්න ඕන. ඒත් එක්කම අපිට අධ්‍යාපනයට ලබා දෙන්න ඕන ඒ නවීකරණය මේ 21 වන සියවසරේ මේ ලෝකයේ අනිත් රටවල් විශේෂයෙන්ම සංවර්ධිත රටවල් මේ අලුත් විෂයන් පිළිබඳව මේ යන නවීකරණය අපිට හැකි වෙලා තියෙනවා. ඒකේ එක කොටසක් තමයි මේ ටැබ් යන්ත්‍ර පිළිබඳව කටයුතු කරන. ඒ විතරක් නෙමේ ස්මාර්ට් ක්ලාස්රූම් කියන ඒ ව්‍යාපෘති ආරම්භ කරලා අපිට අපි දූදරුවන්ට ඒ නව තාක්ෂණය මේ නවීකරණය ලබා දෙන්න හැකි වෙලා තියෙනවා. පසුබට වෙලා නැහැ. ඒ කියන්නේ බයක් ඇති වෙලා නැහැ. යම් යම් ප්‍රමාදයන් සිදුවලා තියෙනවා. නමුත් ඒ ප්‍රමාදයන් විශේෂයෙන් මේ ටැබ් යන්ත්‍ර පිළිබඳව ඒ යම් ප්‍රමාදයක් සිදු වුණත් ඒක හරියට කරන එක ප්‍රමාද වෙලා හරි හරියට කරන එක මං හිතන්නේ අපි අගය කරන්න ඕන. හදිසියේ කඩමුඩිය කරනවට වඩා මේ යම් කාලයක් අරගෙන මොකද මේවා හැම දෙයක්ම මේ විවේචනය කරන අයට ලේසි විවේචනය කරන්න මේම මාසයක් පරක් වුණා දෙකක් පරක් වුණා කියලා. නමුත් ඒ විවේචනය කරන අයම තමයි විවේචනය කරන්නේ යම් හදිසියේ යම් දෙයක් ගෙනල්ලා ඒකේ අඩුපාඩුවක් වුණා නම්. එහෙනම් කාලයක් අරගෙන හරි මේ කටයුත්ත හරියට සිදු කරන එක අපි සතුටු වෙන්න ඕනේ. ඒ වගේම අති දැවන්ත මුදල් ප්‍රමාණයක් අපි කවදාකවත් දැක්ක නැහැ. මම විශේෂයෙන්ම කියන්න ඕනේ දොම්පේ ආසනේ මා නියෝජනය කරන මැතිවරණ කොට්ටාසය, මා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ගම්පා දිස්ත්‍රික්කය මේ දිස්ත්‍රික්කයට මේ ආසනයට ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණයක් ලබා ගන්න අපිට පහුගිය අවුරුදුවල හැකි වුණා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ අපිට පුළුවන් වුණා අති දැවන්ත මුදල් ප්‍රමාණයක්. ඒ ජාතික පාසල් වෙන්න ඕනේ නැහැ. නමුත් පළාත් සභාවලටත් අපිට මුදල් දැවන්ත ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන් වුණා. නමුත් ඒ ක්‍රමවේදයේදී අපි අඩුපාඩුවක් හැටියට දකිනවා මේ පළාත් සභාවලින් ලැබෙන සහයෝගය. මේ අකිල විරාජ් කාර්යවස මමතුමා මේ මධ්‍යම රජය මේ අධ්‍යාපනය නගා සිටවන්න පළාත් සභාවද මධ්‍යම රජයේ කිසිම ભેදයකින් තොරව මුදල් ලබා දෙනකොට ඒකට එයින් ප්‍රයෝජනය අරගෙන අධ්‍යාපනය නගා සිටවන්න ලබා දෙන සහයෝගයේ අඩුපාඩුකමක් තියෙනවා. මං හිතන්නේ අපිට පුළුවන් නම් පළාත් සභාවලින් උත් මේකට දැවන්ත සහයක් ලබා දෙන්න දේශපාලනය පැත්තකට තබලා මේ දූදරුවන් වෙනුවෙන් මං හිතන්නේ මීටත් වඩා හොඳ ගමනක් යන්න පුළුවන් වේවි. එම නිසා මේ දරණ උත්සාහය අපි 2018 වර්ෂයේදී අපිට අරගෙන ඉදිරියට ගෙනියන්න විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යතුමාට සුනිල් හෙට්ටිආරච්චා අපේ අධ්‍යාපන ලේකම්තුමා රාජ්‍ය අමාත්‍ය සේවා විතාන මහතා ඇතුළු සියලුම නිලධාරි මණ්ඩලයට අපේ ගෞරවය පුද කරමින් මම නිහඬ වෙනවා. බොහොමත් ස්තුතියි.
සරණපාල මහතුමා, you have to run till the lunch at 12:30. Yes. Okay, thank you.
ගෞරව පෙරදි සභානායකල අවර්ලේ, இந்த கல்வி அமைச்சின் விவாதத்தில் கலந்து கொள்ள கிடைத்த சந்தர்ப்பத்திற்கு நன்றி கூறுகின்றேன். இவ்வருடமும் கல்வி சார்ந்த சீரமைப்பு அபிவிருத்தி நடவடிக்கைகளுக்கென 5,605 மில்லியனை அரசு பாதீடு செய்துள்ளது. இருந்தும் 1975 பிற்பாடு உள்நாட்டுப் போரை காரணம் காட்டி இன ரீதியாக புறக்கணிப்புகள் அதிகரித்தது. குறிப்பாக தமிழ் பகுதிகளான வடக்கு கிழக்கு கல்வி அமைச்சூடாக ஒதுக்கப்பட்ட நிதியின் அளவு தொடர்ச்சியாக குறைவாகவே இருந்தது. ஆனாலும் இன்று போர் ஓய்ந்த பின்பு சர்வதேச அழுத்தங்களுக்காக வடக்கு கிழக்கு மீது கரிசனை கொண்டு வரவு செலவு திட்டத்தில் ஓரளவு நிதி ஒதுக்கப்பட்டாலும் அந்த செயற்திட்டத்தை சரியாக முன்னெடுத்து முடிப்பதற்கு நிதி பூர்ணமாக கிடைப்பதில்லை. குறிப்பாக வடக்கு கிழக்கு மக்களின் தற்போதைய ஆயுதம் கல்வியும் பேனாவும் தான். இதனை நன்கொணர்ந்த அரசு அதனை திட்டமிட்டு சீரழித்து குழப்பும் வகையில் வடக்கு கிழக்கில் கஞ்சா போதப்பாவனை என்பனவற்றை இறுக்கமாக சட்டம் மூலம் கட்டுப்படுத்தாமல் இருப்பது மிகவும் கவலைக்குரியது. வார வாரம் கஞ்சா போதை வஸ்து மதுப்பாவனை போன்ற பிடிபடும் சம்பவங்கள் வடக்கு கிழக்கில் பத்திரிகை செய்திகளாக காணலாம். உண்மையாயின் இதனை ஏன் கட்டுப்படுத்த முடியாமல் உள்ளது? விடுதலை புலிகளை அழித்துவிட்டதாக கூறி மாறுதட்டும் அரசு ஏன் இந்த கஞ்சா போதைப்பாவனையை இதுவரை கட்டுப்படுத்தவில்லை? இதற்கு பின்னால் நிச்சயம் அரசியல் தூர நோக்குண்டு. குறிப்பாக பாடசாலை மாணவர்கள் மத்தியில் இப்பழக்கம் அதிகரித்து வருகின்றது. இந்த பழக்கத்தை கட்டுப்பாட்டுக்கு கொண்டு வருவதற்கு மாணவர்களுக்கு விழிப்புணர்வு செய்ய திட்டத்துக்கு இந்த வரவு செலவு திட்டத்தில் ஒரு சிறிய அளவு நிதி கூட ஒதுக்கியிருப்பதாக தெரியவில்லை. குறிப்பாக இளம் வயது மாணவர்களால் பெருமளவு விரும்பப்படும் ராஜ பிரமுகர்கள் மூலம் பரப்புரையொன்றை மாணவர்கள் மத்தியில் டிஜிட்டல் தொழில்நுட்பத்தின் ஊடாக நடைமுறைப்படுத்தி மாணவர்களை போதை பழக்கங்களில் இருந்து மீட்டெடுக்க வேண்டிய ஒரு கட்டாய சூழ்நிலையில் நாம் உள்ளோம். நாடு பூராக உள்ள 10,162 பாடசாலைகளில் கல்வி கற்கின்ற 41,343,330 மாணவர்களில் 13% மாணவர்கள், குறிப்பாக 538,632 பேர் போதைப்பாவனையுடன் தொடர்பு பற்றிருப்பதாகவும், அதிலும் குறிப்பாக இதில் 3% பெண்கள் 16,158 கிட்டத்தட்ட இருப்பதாகவும் மிகவும் மனம் வருந்தத்தக்க தகவல் ஆகும். இத்தகவல் 2016 நேஷன் என்ற ஆங்கில பத்திரிகை ஊடாக வெளியிடப்பட்டுள்ளது. தற்போது இது இன்னமும் கூடியே இருக்க இவ்வாறான ஒரு பெரிய சமூக பிரச்சினைக்கு இறுக்கமான சட்டக்கட்டுப்பாடும் முறையான ஆற்றுப்படுத்தலுமே அவசியம். கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, நிதி அமைச்சரே, இதுக்காக ஏதாவது நிதி ஒதுக்கப்பட்டுள்ளதா? தயவுசெய்து இந்த விடயத்தை கவனத்தில் எடுத்து கல்வி அமைச்சூடாக போதை வஸ்து தொடர்பான விழிப்புணர்களை முடக்கிவிடும்படி கேட்டுக்கொள்கிறேன். அடுத்ததாக இலங்கையின் கல்விக் கொள்கைகள் தொடர்பாக இன்னும் ஒரு முக்கிய விடயத்தை சர்வதேச நாடுகள் சிலவற்றை ஒப்பிட்டு நான் இங்கே குறிப்பிட வேண்டியுள்ளது. குறிப்பாக வெளிநாடுகளில் கண்டுபிடிப்பாளர்கள் உருவாகுவது போல எமது நாட்டிலேயே இடம்பெறுவதில்லை. எமது நாட்டைச் சேர்ந்த பல திறமைசாலிகள் வெளிநாடுகளுக்கு சென்று அங்கு சில கண்டுபிடிப்புகளில் ஈடுபடுவதை ஊடகங்கள் ஊடாக அறிகிறோம். இது எவ்வாறு சாத்தியப்படுகின்றது? நாம் இலங்கையின் கல்விக் கொள்கைகள் தொடர்பாக மேலும் சிந்திக்க வேண்டியவர்களாக உள்ளோம். குறிப்பாக 50 வருடங்களுக்கு முன்னர் பிறந்த குழந்தைகளுக்கும் தற்போது பிறக்கும் குழந்தைகளுக்கும் இடையில் பல பிறப்பிலேயே உருவாகும் தனித்திறமை தொடர்பாக பல வேறுபாடுகள் இருப்பதாக விஞ்ஞானம் கூறுகிறது. அதனை எமது பச்சளம் குழந்தைகளின் வளர் நிலையில் நேரில் கண்டு மகிழ்ந்தும் வருகின்றோம். இவ்வாறான அதிவிசேட திறன் கொண்ட மாணவர்கள் ஒவ்வொரு வகுப்பிலும் ஒவ்வொரு துறையிலும் இருக்கின்றார்கள் என்பதை நாம் மறுக்க முடியாது. குறிப்பாக நம் நாட்டில் நடைமுறையில் உள்ள பாடசாலை மாணவர்களுக்கு பாடத்திட்ட கல்விக்காக கல்வி அமைச்சு ஒதுக்கியுள்ள காலப்பகுதியை தரம் 1 முதல் 11 வரையுள்ள 11 ஆண்டுகளை இவ்வாறான விசேட திறன் கொண்ட மாணவர்களால் நிச்சயம் 4 வருடங்கள் முன்னராவது கற்றுத்தர முடியும். இவ்வாறான மாணவர்களை ஒவ்வொரு படிநிலையிலும் சரியாக இனங்காளக்கூடியவாறு ஒரு சரியான மதிப்பீடு ஒன்றினை கல்வி அமைச்சு நடைமுறைப்படுத்தி சேமிக்கப்படும் 4 வருடங்களை துறை சார்ந்த வல்லுநர்களாக உருவாக்குவதற்கான கல்லூரிகளை உருவாக்குவது தொடர்பான புதிய சிந்தனைக்கு நாம் சென்றால் நம் நாட்டிலும் புதிய கண்டுபிடிப்புகள் உருவாக வாய்ப்புண்டு. முன்னைய காலங்களில் இரட்டை வகுப்பை ஏற்றம் என்ற ஒரு விடயத்தை அரசு அமல்படுத்தி அதிலிருந்த நடைமுறைப்படுத்தல் தொடர்பான பிரச்சனைகளை, அதற்கான அங்கீகாரம் இல்லாமை தொடர்பான பிரச்சனைகள், சரியான வழிப்படுத்தலின்மை பிரச்சனைகள் போன்றவற்றால் அரசாங்கம் அதிலிருந்து பின்வாங்கியது. உண்மையில் இவ்வாறான மாணவர்களை இனங்கண்டு அவர்களை தனித்துவமான வல்லுநர்களாக உருவாக்குவதற்கான கல்லூரிகள் தென்னாப்பிரிக்கா, நைஜீரியா, கொரியா, பிரித்தானியா, கனடா, அமெரிக்கா, ஜெர்மனி, டென்மார்க், நோர்வே, சிங்கப்பூர் ஆகிய நாடுகளில் தனித்துவமாக அரச துறையிலும் தனியார் துறையிலும் இயங்கி வருகின்றமை குறிப்பிடத்தக்கது. ஆனால் எமது நாட்டில் அதிவிசேட திறமைசாலிகள் மாணவ பருவத்தில் இருந்தும் இதனை இனங்கண்டு அவர்களுக்கு அங்கீகாரம் வழங்கி
அவர்களை வளர்க்க எமது கல்வி அமைச்சு சிந்திக்கவில்லை. குறிப்பாக 2014 ஜூலை மாதத்தில் நாளைய நட்சத்திரங்கள் என்னும் செயற்திட்டத்தில் உலக ரீதியில் சாம்சுங் ஸ்மார்ட் ஸ்கூல்ஸ் திட்டம் சாம்சுங் நிறுவனத்தால் 1.4 மில்லியன் அதிசிறந்த மாணவர்களுக்கு 3000 பாடசாலைகளுக்கு டிஜிட்டல் தொழில்நுட்ப மேம்பாட்டிற்காக ஆரம்பிக்கப்பட்டிருந்த போதும் அதன் பயன்பாடு இலங்கைக்கு கிடைத்தது தொடர்பான எந்தவிதமான புள்ளி விவரங்களும் இணையதளங்கள் மூலமாகவோ ஊடகங்கள் மூலமாகவோ தெளிவான தகவல்கள் அறிய முடியவில்லை. ஆனால் சாம்சுங் நிறுவன அறிக்கைகளின்படி தென்கிழக்காசிய நாடுகளுக்கு டிஜிட்டல் பாடசாலைகளின் எண்ணிக்கை 129 என ஒரு புள்ளி விவரம் காணப்படுகின்றது. இது தொடர்பாக கல்வி அமைச்சு கவனம் எடுத்து எங்கே யாரால் என்ன பெயரில் இலங்கையில் நடைமுறையில் உள்ளது தொடர்பாக உத்தியோகபூர்வமாக அறியத்தந்தால் அது பலருக்கு பயனளிக்கும். இதேபோல் மைக்ரோசாஃப்ட் நிறுவனமும் ஸ்மார்ட் பாடசாலை செயற்திட்டத்தை உலக ரீதியாக முன்னெடுத்துள்ளது. இதன் நன்மைகளையும் இலங்கை மாணவர்களுக்கு சேர்ப்பிக்க நடவடிக்கை எடுக்க வேண்டும் என கேட்டுக்கொள்கிறேன். இருப்பினும் 2018 வரவு செலவு திட்டத்தில் ஸ்மார்ட் கிளாஸ் ரூம், இலத்திரனியல் பாட புத்தகங்களை அறிமுகம் செய்தல், டிஜிட்டல் மயப்படுத்தல் போன்றவற்றுக்காக 755 மில்லியன் ரூபாயை ஒதுக்கியிருப்பதும் ஆசிரியருக்கான தொடர்ச்சியான அபிவிருத்திக்காக 1200 மில்லியன் ரூபாய் ஒதுக்கியிருப்பதும் பாராட்டுக்குரியதொன்றே. இருந்தும் ஒட்டுமொத்தமாக எமது நாட்டை அபிவிருத்தி செய்வதற்கு எமது நாட்டிலுள்ள அதிவிசேட திறமையான மாணவர் குழுவை மிகச்சரியான முறையில் இனங்கண்டு தனித்துவமாக பயிற்றுவிக்கும் ஒரு விசேட கல்லூரிக்கான ஒரு நாளைய தேவை உண்டு என்பதை இங்கு ஆணித்தரமாக கூற
விரும்புகின்றேன். Committee stage will be suspended for lunch until 1 p.m.